අවකාශයේ පාසල
අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් දුවේ පුතේ පුංචි ඔයාලගේ රේඩියෝ පාසල රුහුණු ගුරු ගෙදරින් අදත් අපි ඔයාලත් එක්කම එකතු වෙන්නේ 11 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ තවත් එක් පාඩමක් වන බහුමාධ්‍ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය යන පාඩමේම දෙවන කොටස සමගයි. ඔයාලත් එක්ක අද මේ සාකච්ඡාවට එකතු වෙන මම ගාලංකාගම මහාවිද්‍යාලයේ තාරකා ලියනගේ ගුරුතුමිය. ඒ වගේම අද පාඩම ඉදිරිපත් කිරීමට මා සමග සම්බන්ධ වෙනවා එම පාසලේ මීරේෂා වික්‍රමසිංහ ගුරුතුමිය. වෙබ් අඩවි ගැන කතා කරපු දේවල් වලින් අපේ දුවල පුතාලට දැන් වෙබ් අඩවි ගැන දල අවබෝධයක් ඇති කියලා අපි හිතනවා. අද අපි කතා කරමු අපි හැමෝම භාවිතා කරන මේ වෙබ් අඩවි වල මොනවද අන්තර්ගත වෙන්නේ කියලා.
වෙබ් අඩවියක අන්තර්ගතය පිළිබඳව අපේ දුවල පුතාලත් එක්ක කතා කරන්න අපි හිතුවා මුලින්ම ඔයාලගේ ක්‍රියාකාරකම් අත්පොතේ තිබෙන ක්‍රියාකාරකම අංක 4ට යොමු වෙන්න කියලා. හරි, අපේ දුවල පුතාල පෙරල ගන්න ක්‍රියාකාරකම අංක 4. ඔයාලට මෙහි තියෙන්නේ කිසියම් ප්‍රශ්න කිහිපයක හිස්තැන්වලට ගැළපෙන පිළිතුරු ලියන්න. හරි, පළවෙනි ප්‍රශ්නය විදියට තියෙනවා වෙබ් අඩවියක් තුළ ඇති ශ්‍රව්‍ය, දෘශ්‍ය, තොරතුරු සහ සේවා සියල්ල හිස්තැනක් ලෙස හැඳින්වේ කියලා. අපි බලමු හිස්තැනට ගැළපෙන පිළිතුරු කුමක්ද කියලා. වෙබ් අඩවියක් තුළ ඇති ශ්‍රව්‍ය, දෘශ්‍ය, තොරතුරු සහ සේවා සියල්ල එහි අන්තර්ගතය ලෙස හැඳින්වේ. එහෙනම් හිස්තැනට ගැළපෙන්නේ එහි අන්තර්ගතය යන්නයි.
ඊළඟට තියෙනවා පුතේ, වෙබ් අඩවියක් පරිශීලනයේදී ඒවායේ අන්තර්ගතය තුළ දැකිය හැකි විවිධ වර්ගයේ තොරතුරු හා සේවා වලට උදාහරණ ලියන්න තමයි තියෙන්නේ. අපි බලමු අන්තර්ගතයේ ඇතුළත් වන විවිධ වර්ගයේ තොරතුරු හා සේවා මොනවද කියලා. උදාහරණ විදිහට අපිට කියන්න පුළුවන් විවිධ පාට. විවිධ පාට කියන්නේ මේවට අයිති වෙනව කෙටි විස්තරයක් වෙන්න පුළුවන්, එහෙම නැත්තම් තොරතුරක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් විවිධ පාටවලට අයිති වෙනවා. ඊළඟට තමයි රූප. රූපවලට අයිති වෙනවා කැමරාවකින් ලබා ගන්න ඡායාරූප වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයාලා දන්නවනේ ක්ලිප් පාර්ට්ස්, අපි කියනවා පසුරු සිත්තම් කියලා. මෙන්න මේවත් රූපවලටම තමයි අයිති වෙන්නේ. ඊට අමතරව සුපරීක්ෂකයක්, එහෙම නැත්තම් ස්කෑනර් එකක් ආධාරයෙන් පරිගණකයට ඇතුළු කරගත්ත රූපත් අයිති වෙන්නේ රූප ගණයට. ඊළඟට ශබ්ද. ඔයාලා හැමෝම දන්න ගීත, හඬපට, අපි කියනවා වොයිස් ක්ලිප් කියලා. මේ දේවල් ශබ්දවලට තමයි අයිති වෙන්නේ. ඊළඟට වීඩියෝ. වීඩියෝ වලට අයිති වෙනවා වීඩියෝ පට, එහෙම නැත්තම් වීඩියෝ ක්ලිප්ස්. ඊළඟට ඇනිමේෂන්, අපි කියනවා සජීවීකරණය කියලා. ඔයාලා දන්නවනේ සජීවීකරණය, එහෙම නැත්තම් ඇනිමේෂන් කියන්නේ මොනවද කියලා. ඔයාලා දන්න ඇනිමේෂන් කාටුන්, ඇනිමේෂන් ක්‍රීඩා, මේ දේවල් අයිති වෙනවා අන්තර්ගතයට. ඊළඟට ප්‍රකාශන හිමිකම හා යාවත්කාලීන බව පිළිබඳ තොරතුරු, මේ දේවල් අයිති වෙනවා වෙබ් අඩවියක අන්තර්ගතයට. ඊට අමතරව වෙනත් ලේඛන, රූප, ශ්‍රව්‍ය, දෘශ්‍ය, ගොනු, සමාජ වෙබ් අඩවිය ආදිය සඳහා වූ අදිසන්ධාන අයිති වෙනවා වෙබ් අඩවියක අන්තර්ගතයට. ඒ වගේම තමයි දැන්වීම්, ඔයාලා හැමෝම දන්න සෙවුම් පහසුකම. ඊට අමතරව සමහර වෙබ් අඩවි පරිශීලනය කරනකොට අපිට සිද්ධ වෙනවා ඇතැම් මෘදුකාංග, එහෙම නැත්නම් ඇතැම් අකුරු වර්ග බාගත කරගන්න. මෙන්න මේ පහසුකමත් වෙබ් අඩවියක අන්තර්ගතයට ඇතුළත් වෙන්න ඕන.
තාරකා ගුරුතුමිය වෙබ් අඩවියක අන්තර්ගතය පිළිබඳව ඉතාමත් පැහැදිලිව විස්තර කරා. ඉතින් පුතේ වෙබ් අඩවියක් සඳහා තෝරාගත් මේ අන්තර්ගතය අපි ක්‍රමවත් පිළිවෙලකට පෙළගස්වන්න ඕනේ. මේ ආකාරයට ක්‍රමවත් පිළිවෙලකට පෙළගැස්වීම අපි හඳුන්වනවා සන්ධාරය සංවිධානය කිරීම යන්නේ. ඉතින් ඔයාලගේ තුන්වෙනි ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ කොටස පදනම් කරගෙන. වෙබ් අඩවියක් සඳහා තෝරාගත් අන්තර්ගතය ක්‍රමවත් පිළිවෙලකට පෙළගැස්වීම හිස්තැනක් යන්නෙන් අදහස් වේ කියලා තියෙනවා. හිස්තැනට ගැලපෙන පිළිතුර වන්නේ සන්ධාරය සංවිධානය, එහෙමත් නැත්නම් කන්ටෙන්ට් මැනේජ්මන්ට් යන්නයි.
හොඳයි, ඉරේෂා ගුරුතුමිය කිව්වා සන්ධාරය සංවිධානය කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ කන්ටෙන්ට් මැනේජ්මන්ට් කරගන්නේ කොහොමද කියලා ගුරුතුමිය කියලා දුන්නා. අපි දැන් බලමු සන්ධාර කළමනාකරණයේ අරමුණ මොකක්ද කියලා. ඔයාලට හතරවෙනි ප්‍රශ්නෙන් අහන්නේ සන්ධාර කළමනාකරණයේ අරමුණ වන්නේ. දුවේ පුතේ, සන්ධාර කළමනාකරණයේ අරමුණ තමයි ග්‍රාහකයන්ට කාර්යක්ෂම ලෙස වෙබ් අඩවිය පරිශීලනයට පහසුකම් සැලසීම. මේක තමයි මෙහි ප්‍රධාන අරමුණ. එහෙනම් හතරවෙනි ප්‍රශ්නේ සඳහා පිළිතුර වෙන්නේ ග්‍රාහකයන්ට කාර්යක්ෂම ලෙස වෙබ් අඩවිය පරිශීලනයට පහසුකම් සැලසීම.
මේ ආකාරයට සන්ධාරය හොඳින් සංවිධානය කරන ලද වෙබ් අඩවියක ගුණාංග මොනවද කියන එක තමයි පස්වෙනි ප්‍රශ්නෙන් ඔයාලගෙන් අහන්නේ. එහෙනම් හිස්තැන්වලට ඔබ ලිවිය යුතුවන්නේ මෙන්න මේ පිළිතුරු. එකක් තමයි පරිශීලනය කිරීමට පහසු වීම. ඒ වගේම තමයි සන්ධාරය හොඳින් කළමනාකරණය වෙලා තියෙනවා නම් ඉතා ඉක්මනින් ග්‍රාහකයාට අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි පුතේ, මේ නිසා ග්‍රාහකයන් වෙබ් අඩවිය වෙත ආකර්ෂණය කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි සන්ධාරය හොඳින් කළමනාකරණය කරගත්තොත් අපිට වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම පහසුයි. ඊළඟ කරුණ තමයි පසුකාලීනව නව අංග එකතු කිරීමේ ඉඩ ප්‍රස්ථාද මේ යටතේ ඔයාලට සකසා ගන්න පුළුවන්.
හයවෙනි ප්‍රශ්නෙන් අපිට කතා කරන්න තියෙන්නේ වෙබ් අඩවියක පවතින ශ්‍රව්‍ය දෘශ්‍ය තොරතුරු ප්‍රමාණය විශාල වන විට එහි සන්ධාරය සංවිධානය කරගන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් සන්ධාරය සංවිධානය කිරීම සඳහා භාවිතා කරන විවිධ ක්‍රම මොනවද කියලා. ක්‍රම කිහිපයක්ම තියෙනවා, අපි මේ ක්‍රම එකින් එක ඔයාලට විස්තර කරලා කියලා දෙන්නම්.
පළවෙනි ක්‍රමය තමයි රූපමය සැකසුමකට අනුව වර්ගීකරණය කිරීම. ඒ කියන්නේ වෙබ් අඩවියේ අන්තර්ගතය සුදුසු වර්ගීකරණයකට අනුව වර්ග කර ඔයාලට ඒක රූපමය සැකසුමකට, ඒ කියන්නේ සයිට් මැප් එකක් විදියට ගොඩනගාගෙන සකස් කරගන්න පුළුවන්. මෙහිදී වෙබ් පිටු සහ ඒවා අතර අන්තර් සම්බන්ධතා පිළිබඳව විශේෂ පැහැදිලි කිරීමක් සහ අවබෝධයක් ලැබෙන ආකාරයට මෙම රූප සටහන් සකස් කර ගැනීම සිදු කළ යුතුයි. ඔයාලගේ පෙළ පොතේ 5:3 රූපය ගත්තොත් පාසලක වෙබ් අඩවියකට අදාළ රූපමය සැකසුමක් දැක ගන්න පුළුවන්.
ඊළඟට අපි කතා කරන්නේ මුල් පිටුවෙන් වෙබ් අඩවියේ සමස්ත අන්තර්ගතය කෙටියෙන් නිරූපණය කරන්න ඕන. මේක සන්ධාර සංවිධානය කිරීමේ එක ක්‍රමයක්. මුල් පිටුවෙන් වෙබ් අඩවියේ සමස්ත අන්තර්ගතය කෙටියෙන් නිරූපණය කරන්න ඕන. මෙහිදී මුල් පිටුවේ ඉඩ පාලනය කරන්න අපි මෙනු සහ අනුමෙනු භාවිතා කරනවා. ඊට අමතරව අධිසන්ධානත් භාවිතා කරනවා. ඔයාලගේ පෙළ පොතේ 5:4 රූපය බැලුවොත් ඔයාලට පුළුවන් මේ මෙනු සහ අනුමෙනු මොන වගේද කියලා නිරීක්ෂණය කරන්න.
සන්ධාරය සංවිධානය කිරීමේ තවත් එක් ක්‍රමවේදයක් තමයි තොරතුරු කෙටියෙන් ඉදිරිපත් කිරීම. වෙබ් පිටුවක බොහෝ තොරතුරු ප්‍රමාණයක් ඇති විට එහි වූ ඇතැම් තොරතුරු වෙත ග්‍රාහක අවධානය යොමු නොවීම සිදුවෙන්න පුළුවන්. ඒ නිසා එක් පිටුවකට ඇතුළත් කරන තොරතුරු ප්‍රමාණය සීමා සහිත කරන්න අපිට පුළුවන්.
ඊළඟ ක්‍රමය තමයි අංකිත ලැයිස්තු. අංකිත නොවන ලැයිස්තු හෝ අනුච්ඡේදන භාවිතය. අපි මේ ගැන මේ පාඩමේ ඉස්සරහට තවදුරටත් ඔයාලත් එක්ක කතා කරනවා. මෙන්න මේ ලැයිස්තු භාවිතා කිරීමෙන් අපිට පුළුවන් දිගු ඡේද ලෙස තියෙන තොරතුරු ග්‍රාහකයාට කියවීමට පහසු වන ලෙස ඉදිරිපත් කරන්න. මෙන්න මේ විදියට ලැයිස්තුවක් විදියට මේ තොරතුරු ප්‍රදර්ශනය කිරීමෙන් ග්‍රාහකයා වෙහෙසටපත් වීම අපිට අවම කරන්න පුළුවන්.
තවත් එක් උපක්‍රමයක් තමයි පහසුවෙන් වෙබ් අඩවියේ සැරිසැරීම හෙවත් සංචලනය වීමේ පහසුකම් ලබා දීම. මෙමගින් අපට එක් වෙබ් පිටුවක ඇතුළත් කරන තොරතුරු ප්‍රමාණය අවම කර ඊළඟ වෙබ් පිටුවට එම අදාළ තොරතුරු ඇතුළත් කර වෙබ් පිටුව අතර පහසුවෙන් සංචලනය වීමට අවකාශය ලබා දෙන්න පුළුවන්. මෙය ඔයාලගේ පෙළ පොතේ 5x5 රූපය මගින් ඉතාමත් ආකර්ශනීය විදියට පෙන්නුම් කරලා තියෙනවා.
ඊළඟ ක්‍රමය තමයි යාවත්කාලීන බව. යාවත්කාලීන බව කියන්නේ ප්‍රකාශන හිමිකම හා යාවත්කාලීන කර වකවානුව. ඒ කියන්නේ මේ වෙබ් අඩවිය අලුතෙන් නිර්මාණය කරා නම්, එහෙම නැත්නම් අලුතෙන් මෙහි කොටස් එකතු කරා නම්, අන්නේ අලුත් දේවල් කරපු වකවානුව මෙහි හොඳින් පෙනෙන විදියට හැම පිටුවකටම ඇතුළත් කරන්න ඕන. එතකොට ග්‍රාහකයාට පුළුවන් තමා පරිශීලනය කරන මේ වෙබ් අඩවියේ තොරතුරු නිරවද්‍ය බව සහතික කරගන්න.
පුතාලගේ ක්‍රියාකාරකමේ අංක 7 මගින් දැක්වෙනවා වෙබ් පිටු සඳහා යොදන පසුතල, වගු, රාමු, වර්ණ, අකුරු වර්ග, අකුරු ප්‍රමාණ, අකුරු හැඩ යනාදිය හිස්තැනක් ලෙස හඳුන්වයි කියලා. අපි බලමු හිස්තැනට ගැලපෙන පිළිතුර කුමක්ද කියලා. ඇත්තටම මින් අදහස් වන්නේ වෙබ් පිටුවල ව්‍යූහය සහ පිරිසැලසුම. අපි ඉංග්‍රීසියෙන් කියනවා structure and layout කියලා. පුතාලගේ පිළිතුර විදියට ලිවිය යුතු වන්නේ වෙබ් පිටුවල ව්‍යූහය සහ පිරිසැලසුම.
ඊළඟට 8 ප්‍රශ්නෙන් අපේ දරුවන්ගෙන් අහනවා වෙබ් පිටුවල ව්‍යුහය හා පිරිසැලසුම සකස් කිරීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා. කරුණු තුනක් තියෙන ඔයාලත් එක කතා කරන්න. අපි මේ කරුණු එකින් එක විස්තර වශයෙන් ඔයාලත් එක කතා කරන්නම්.
පළවෙනි කරුණ විදියට පුතේ තියෙනවා සෑම පිටුවකම වෙබ් අඩවියේ අනන්‍යතාවය පවත්වාගෙන යාම කියලා. මේකෙන් අදහස් වෙන්නේ වෙබ් අඩවියට අයත් වෙබ් පිටු සමූහයේම ව්‍යූහය සහ පිරිසැලසුම ඒකාකාරව පවත්වා ගැනීම කළ යුතුයි යන්නයි. උදාහරණයක් විදියට ඔයා වෙබ් අඩවියේ මුල් පිටුවට භාවිතා කරන වර්ණ හැඩතල අනෙත් පිටුවලද තිබීම අදහස් කරන්න පුළුවන්.
ඊළඟ කරුණ තමයි වැදගත් කරුණ උද්දීපනය. අපි දැන් ඔයාලා දන්නව නේද ඔයාලගේ පොතේ වැදගත් කරුණක් ලිව්වහම ඔයාලා මොකද කරන්නේ? එක්කෝ හයිලයිට් කරනවා, එහෙම නැත්නම් යටින් ඉරක් අඳිනවා. මෙන්න මේ දේවල් වෙබ් පිටුවලත් කරන්න පුළුවන්. අපිට පුළුවන් අකුරුවල වර්ගය, අකුරුවල ප්‍රමාණය, ඒ වගේම තමයි අකුරුවල වර්ණය වෙනස් කරලා මෙන්න මේ වැදගත් කරුණු හොඳින් පේන විදියට, එහෙම නැත්නම් උද්දීපනය කරලා ග්‍රාහකයාට පෙනින්ට සලස්වන්න.
තවත් ඉතාමත් වැදගත් කරුණක් තමයි ඕනෑම විවිධ වර්ගයේ පරිගණක වලින් වෙබ් අඩවිය පරිශීලනය කිරීමට හැකියාව සලස්වා දීම. ඒ කියන්නේ විවිධ වර්ගයේ පෞද්ගලික පරිගණක, ජංගම දුරකථන ආදී විවිධ උපාංග වලින් අපි වෙබ් අඩවි පරිශීලනය කිරීම සඳහා යොමු වෙනවනේ. ඉතින් මෙහිදී වෙනස් ප්‍රමාණවල තිර ඔයාලට දැක ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් ඔයාලා ලැප්ටොප් යන්ත්‍රයක දකින තිරය සහ ඔයාගේ ජංගම දුරකථනයේ තිරය අතර ලොකු වෙනසක් තියෙනවනේ. ඉතින් ඒවායේ තිර විභේදන වෙනස් බැවින් ඇතැම් වෙප්පිටු එක් එක් තිරවල වෙනස් ආකාරයට දර්ශනය වීම වැළැක්වීමට තිරයේ ප්‍රමාණයට අනුව වෙප්පිටුවේ ප්‍රමාණය සකස් වන ආකාරයට වෙප්පිටු නිර්මාණය කිරීම මෙමගින් අදහස් වෙනවා.
ඊළඟ ප්‍රශ්නේ තමයි වෙබ් අඩවියක මාධ්‍ය සම්පත් තෝරා ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? අපි කරුණු දෙකක් ගැන මේ අවස්ථාවේදී කතා කරනවා. අපි විස්තර විදිහට කතා කරමු නේද ඉරේෂ ගුරුතුමිය?
ඔව්, ප්‍රධානතම සාධකය තමයි අපි මාධ්‍ය සම්පත් තෝරා ගැනීමේදී එම මාධ්‍ය සම්පත්වල ධාරිතාවය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඒ කියන්නේ වෙබ් පිටුවකට ඇතුළත් කරන මාධ්‍ය සම්පත්වල ධාරිතාව සහ එම වෙබ් පිටුව විවෘත වීමට ගතවන කාලය අතර දැඩි සම්බන්ධතාවයක් තියෙනවා. ඒවායේ ධාරිතාවය වැඩි වෙනව නම් වෙබ් සේවාදායකයේ සිට ග්‍රාහක පරිගණකය වෙත වැඩි දත්ත ප්‍රමාණයක් බාගත විය යුතු නිසා වෙබ් පිටුව විවෘත වීමට සාපේක්ෂව වැඩි කාලයක් ගත වෙනවා. වෙබ් පිටුව පරිශීලකයාට බොහෝ වේලාවක් රැඳී සිට ලබා ගැනීමට සිදුවන නිසා ග්‍රාහකයා වෙබ් පිටුව නැරඹීම සිදු නොකර ඉන් හැර යාම සිදුවෙන්න පුළුවන්. එබැවින් මාධ්‍ය වර්ගය අනුව ඒ සඳහා විවිධ උපක්‍රම අනුගමනය කිරීම ඉතාමත් වැදගත්. උදාහරණයක් විදියට ඔබ වෙබ් පිටුව සඳහා ග්‍රාපිකයක් ඇතුළත් කරන්නේ නම් එම ග්‍රාපික මෘදුකාංගවල අනවශ්‍ය කොටස් ක්‍රොප් කර ඉවත් කර පික්සල ප්‍රමාණය අඩු කර ගැනීම වැදගත්. ඒ වගේම ග්‍රාපික සංකෝචනය සිදු කිරීමද කරන්න පුළුවන්. ඔයා වීඩියෝ ගොනුවක් වෙබ් අඩවියට ඇතුළත් කරනවා නම් එම වීඩියෝ ගොනුවේ රාමුවක ප්‍රමාණය අඩු කිරීම, තිර විභේදනය අඩු කිරීම, රාමු වේගය අඩු කිරීම, අනවශ්‍ය රාමු සහ අනවශ්‍ය ශබ්ද ඉවත් කිරීම ආදිය මගින් එහි ධාරිතාවය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඔබ වෙබ් අඩවියට ශ්‍රව්‍ය ගොනුවක් ඇතුළත් කරන්නේ නම් අදාළ ගොනුවේ බිටු වේගය, ඒ කියන්නේ බිට් රේට් එක අඩු කිරීම, සාම්පල වේගය අඩු කිරීම, නාලිකා සංඛ්‍යාව අඩු කිරීම, අනවශ්‍ය ශබ්ද ඉවත් කිරීම ආදී උපක්‍රම මගින් අදාළ ගොනුවේ ධාරිතාවය අඩු කරගන්න පුළුවන්.
මාධ්‍ය සම්පත් තෝරා ගැනීමේදී ඊළඟට අපි සැලකිලිමත් විය යුතු කරුණ තමයි හිමිකම් නීතියට අනුකූලව මාධ්‍ය සම්පත් ඇතුළත් කිරීම. ඒ කියන්නේ දරුවනේ වෙනත් කෙනෙකු විසින් නිර්මාණය කරන ලද මාධ්‍ය සම්පත් අපි භාවිතා කරනව නම් නිසි අවසරයක් අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕන. අපි එහෙම අවසර ලබා ගත්තේ නැතොත් ඒක සදාචාර විරෝධී ක්‍රියාවක් වෙනවා. අපිට සෑහෙන නීතිමය ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා. හැබැයි සාධාරණ හේතු තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් ප්‍රවෘත්ති වාර්තාකරණය, විද්වත් ක්‍රියා, විවරණ ආදී මෙන්න මේ වගේ දේවල් සඳහා මාධ්‍ය සම්පත් අපිට අවසරයකින් තොරව භාවිතා කිරීමේ පහසුකම තියෙනවා. අපි දැන් වැඩසටහනේ අවසානයට තමයි ළඟා වෙලා තියෙන්නේ. අපි අදත් වෙබ් පිටුවක් ගැන ගොඩක් දේවල් ඔයාලත් එක්ක කතා කරා. ඉතින් පුතේ, වැඩසටහනෙන් සමුගන්න කලින් ඔයාලට විශේෂ දෙයක් මතක් කරන්න ඕන. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් පිටුවක් තියෙනවා. ඒකට පිවිසිලා ඔයාලට පුළුවන් මෙන්න මේ පාඩමට අදාළ තක්සේරු පත්‍රිකාවලට පිළිතුරු ලියන්න. මම කියන්නම් කොහොමද ඒකට පිවිසෙන්නේ කියලා. spedu.sch.lk කියන වෙබ් අඩවියට පිවිසිලා ඒකේ තියෙනවා ඩිජිටල් ප්ලැනට් කියලා ලින්ක් එකක්. මේ ඩිජිටල් ප්ලැනට් ලින්ක් එක හරහා ඔයාලට පුළුවන් අල්ටිමේට් ICT කියන වෙබ් පිටුවට පිවිසෙන්න. අල්ටිමේට් ICT වෙබ් පිටුව මගින් ඔයාලට පුළුවන් මෙන්න මේ පාඩමට අදාළ තක්සේරු පත්‍රිකාවලට මාර්ගගත ආකාරයට මෙන්ම ඊට අදාළ PDF එක ඩවුන්ලෝඩ් කරලා, එහෙම නැත්නම් බාගත කරලා ඔයාලට පිළිතුරු ලියන්න පුළුවන්. ඉතින් අද අපි වැඩසටහනෙන් ඔයාලගින් සමු ගන්නවා මේ පාඩමේම තුන්වෙනි කොටස සමුගින් නැවතත් මෙවැනිම වැඩසටහනකින් හමු වෙනතුරු අපේ දුවල පුතාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
ගමින් නගරේ දූපුතුන්ට දැනුම් අරන් ගෙදරට එන
පූජ්‍ය අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.